You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
සුබෝදෑසනක් ආයිබෝවන්. එහෙමනම් ඔබ සියලුම දෙනාට අපි එහෙමනම් ආරම්භ කරනවා මේ සතිය වෙනකොට. දැන් මේ ගෙවිලගේ සතියේ අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවේ සිදුවන උණුසුම් දේශපාලනික තතුවිත්ති කතා බහ කරන්න සතියේ ශ්‍රී ලාංකීය දේශපාලනික පුවත් විග්‍රහයෙන්. ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින්ම සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් චුටුතියාවල. සුබෝදෑසනක් මනෝජ්, ආයිබෝවන්.
ආයිබෝවන්, සුබෝදෑසනක් දිලෘක්ෂේ.
මැතිවරණය පිළිබඳව තමයි කාගෙත් කතාබහ. ජනාධිපතිවරණය කොයි කාලේ පැවැත්වෙනවද නැද්ද, ඊට කලින් පළාත් සභා මැතිවරණයක් තියෙනවද නැද්ද, මේ සම්බන්ධව වන කතාබහ තමයි පසුගිය කාලවකවානුවේ අපිට දිගින් දිගටම අහන්නට ලැබුණේ. මේ කාරණාව වඩාත් උණුසුම් කාරණාවන් නිසාත්, එයට තවත් උණුසුම් කාරණා කිහිපයක් මේ සතිය වෙනකොට එකතු වෙන නිසාත් අපි ප්‍රමුඛයෙන් අද දවසේදී අවධානය යොමු කරන්නේ පිළිබඳව. මැතිවරණ දිනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මහින්ද දේශප්‍රිය මහතා කතාබහ කළ තිබෙන පසුගිය සතියේදී, ඒ හරහා යම් කිසි ඉඟියකුත් ලැබෙනවා අපිට මේ වෙනකොට ඉදිරි ජනාධිපතිවරණය කොයි වගේ කාලයක පැවැත්වේවිද කියලා. මම කැමති මනෝජ් අද දවසේ එතනින් කතාබහ පටන් ගන්න.
ඔව්, ජනාධිපතිවරණය පවත්වන දිනවකවානු මේ මාසයේ ප්‍රකාශයට පත් කරන්න සූදානම් කියලා තොරතුරු වාර්තා වෙනවා මැතිවරණ කොමිසමට අනුව. මැතිවරණ කොමිෂන් සභාව කියන්නේ කිසියම් හේතුවක් නිසා මේ මාස අගදී ජනාධිපතිවරණය පවත්වන දිනය, එහෙම නැත්නම් මේ දින වකවානු කාල සීමාව ප්‍රකාශයට පත් කරන්න බැරි වුණොත් ලබන ඔක්තෝබර් මාසේ 15 වෙනිදාට කලින් අනිවාර්යෙන් මේ දිනය ප්‍රකාශයට පත් කරනවා. ඒ අනුව මේ ඔක්තෝබර් මාසයේ මැදදී ජනාධිපතිවරණයේ නාම යෝජනා කැඳවන්න බලාපොරොත්තු වෙනවා. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 9 වෙනිදා ඩිසెంబර් 8 වෙනිදා අතර කාලයකදී පැවැත්වෙනවා කියන තොරතුරු වාර්තා වුණා. ඒ අනුව මේ මාසේ අගදී හරි ලබන මාසේ මැදදී හරි නාම යෝජනා කැඳවලා මේ කාල සීමාව ඇතුළේ ජනාධිපතිවරණය පවත්වන්නයි සූදානම් වෙන්නේ. ඒත් එක්කම පෞගී දිනවල යම් උත්සාහයක් තිබුණා පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකිද කියන කාරණය විමසා බලන්න. ඒ අනුව මැතිවරණ කොමිසමත් සඳහන් කරන්නේ ජනාධිපතිවරණට කලින් පළාත් සභා මැතිවරණය කඳවන්න දැන් හැකියාවක් නැහැ කියලා. ඒ අනුව ඊට කලින් පළාත් සභා මැතිවරණයට කලින් ජනාධිපතිවරණය පැමිණේවි කියන විශ්වාසය තමයි අපට තබා ගන්න සිදුවන්නේ. අනුව
හොඳයි, දැන් මේ සම්බන්ධව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මහින්ද දේශප්‍රිය මහතා පළ කරපු අදහස් වෙතයි මේ ළඟට මගේ අවධානය යොමු වන්නේ.
ඡන්ද විමසීම නොවැම්බර් 9 වෙනිදායින් පසුව දෙසැම්බර් 9 වෙනිදාට පෙර පැවැත්විය යුතු බවට තියෙන ව්‍යවස්ථාපිත නියමයට අනුව කටයුතු කරනවා. ඒ කියන්නේ සැප්තැම්බර් මාසේ 10 වෙනිදා ඉඳලා විතර මැතිවරණ කොමිෂන් සභාව කැමති ඕනෑම දිනයක ජනාධිපතිවරණය පැවැත්වීමේ නියෝගය නිකුත් කරන්න පුළුවන්. ජනාධිපතිවරණයේ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව නාම යෝජනා දැන්වීම ඉඳලා ඔවුන් වශයෙන් දවස් 50ක්වත් ඕනේ. පළාත් සභා ඡන්ද විමසීමක් පවත්වන්න මැතිවරණ කොමිෂන් සභාවට ඔවුන් වශයෙන් දින 60ක් 65ක් වගේ අතර කාලයක් අවශ්‍යයි. අපි දින 60ක් කිව්වොත් සැප්තැම්බර් 2 වෙනිදා ඉඳලා ගත්තත් නොවැම්බර් 2 වෙනිදාින් පස්සේ තමයි පළාත් සභා ඡන්ද විමසීම තියන්න පුළුවන්. අනිත් පැත්තෙන් බැලුවනම අපි ජනාධිපතිවරණය තියන්න පුළුවන් අන්තිම දවස් තමයි දෙසැම්බර් 7 වෙනිදා. ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ 3 වෙනි සතිය ඉවරන කලින් අපි නාම යෝජනා දැන්වීම නිකුත් කරන්න ඕනේ. යම් ආකාරයකින් පළාත් සභා ඡන්ද විසීම ජනාධිපති වර්ණයට පෙර ඒ සඳහා නියමයක් කරනොත් එම නියම ප්‍රතික්ෂේප කරන්න මැතිවරණ කොමිෂන් සභාවට බෑ. මොකද මැතිවරණ කොමිෂන් සභාවට නියම කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට විතරයි. එවැනි නියමයක් ආවොත් ඒක කරන්නම වෙනවා. නමුත් ඉතාම බරපතල ප්‍රායෝගික ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඡන්ද පැවැත්වීමේදී නෙවෙයි අපට ගෙවීම් කිරීම වගේ කටයුතු වලදී. අපි දන්නේ නැහැ මොකද්ද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව. තීන්දුව ලැබුණයින් පස්සේ මැතිවරණ කොමිෂන් සභාවට සිද්ධ වෙනවා මේ සම්බන්ධයෙන් තව බරපතල සලකා බලලා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න.
දැන් මේ ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව ඔය ආකාරයෙන් අවධානයක් සෑම දේශපාලන පක්ෂයක් හරහාම අපිට දකින්නට ලැබෙන අතරතුරේදී ප්‍රමුඛ පෙළේ දේශපාලනික චරිත එකිනෙකා හමුවෙමින් සන්ධානගතවීම්, පක්ෂ වශයෙන් සන්ධානගතවීම් සහ ඊට අමතරව ඉදිරි ජනාධිපතිවරණයේදී යම් යම් එකඟතාවලට ප්‍රවිෂ්ට වීමේ අවස්ථාව සලසා ගැනීම උදෙසා විවිධ හමු පැවැත්වුණා. ප්‍රධාන පෙළේ හමු කිහිපයක් පසුගිය සතියේදී පැවැත්වුණා. අපි එකින් එක මේ ළඟට ඒ පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. මුලින්ම මනෝජ් මං කතා බහ කරන්න කැමති පසුගිය අඟහරුවාදා සිදුවුණු රනිල් මෛත්‍රී හමුව පිළිබඳව. අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් අතර ඉතාමත්ම හදිසියේ සිදුවුණු මේ හමුවීමෙන් කොයි වගේ දේවල්ද අපිට ආරංචි වන්නේ ප්‍රතිඵල විදිහට?
ඔව්, විශේෂයෙන්ම අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිතුමා හමු නායක කියන තොරතුරු අපිට ගිය සතියේ වාර්තා වුණා. තමයි අග්‍රාමාත්‍යවරයා රවි කරුණානායක ඇමතිවරයාත් එක්ක ගිහිල්ලා තමයි ජනාධිපතිවරයා හම්බ වෙලා තියෙන්නේ. මෙහි අරමුණ බවට පත් වුණා කියලා කියන්නේ විධායක ජනාධිපති දුරේ අහෝසි කිරීමට යෝජනාවක් ගෙනෙන්න තියෙන උත්සාහය. ඒ අනුව ජනාධිපතිවරණය පවත්වන්න ඉතාම ආසන්නව දින වකවානුත් ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් ජනාධිපති දුරේට පත්වනකොට ප්‍රමුඛ යෝජනාවක් බවට පත් වුණේ විධායක ජනාධිපති දුරේ අහෝසි කිරීම. ඉතින් මේ විධායක ජනාධිපති දුරේ අහෝසි කරන්න පුළුවන්ද කියන කාරණය පිළිබඳව යෝජනාව තමයි අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරට ඉදිරිපත් කරලා තියෙන්නේ. කොමනත් එයට ජනාධිපතිවරයා ගෙනුත් එතරම් සාර්ථක ප්‍රතිකාරයක් ලැබිලා නැහැ. මේ වගේ වෙලාවක එවැනි කාරණයක් සිදු කිරීම යම් ආකාරයකින් සුදුසු තත්වයක් නෙවෙයි කියන අදහස් තමයි ජනාධිපතිතුමා ඉදිරිපත් කරලා තිබුණේ. දැන් අපි දන්නවා කොහොමත් විධායක ජනාධිපතිතුරේ අරගෙන ආපු එක්සත් ජාතික පක්ෂයට පස්සේ 1994 ඉඳලා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගමැතිණියගේ සිට සියලු ජනාධිපතිවරුන්ගේ තමන් බලයට පැමිණවාම විධායක ජනාධිපතිතුරේ අවශ්‍ය කරනවා කියලා මේ ජනාධිපතිවරයාත් ඒ පොරොන්දුව ලබා දුන්නා. ඒ අනුව තමයි අග්‍රාමාත්‍යතුමා මේ උත්සාහය දරලා තියෙන්නේ. නමුත් මේ මොහොතේ ඒ කටයුතු සිද්ධ කරන්න ජනාධිපතිතුමා එකඟ වෙලා නැහැ කියලා තමයි තොරතුරු වාර්තාවෙන් ඉදිරිපත්.
හොඳයි, දැන් තත්ත්වය ආකාරයෙන් තියෙන අතරතුරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොහොට්ටු පක්ෂයත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් අතර යම් කිසි එකඟතාවක් ඇති කරගෙන පොදු සන්ධානයක් ඔස්සේ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ උත්සාහ පිළිබඳවත් වාර්තා වෙනවා. මේ සඳහා සාකච්ඡාවට කිහිපයක්ම පැවැත්වුණා. නමුත් ස්ථිර තීරණයක් අපිට තාම ඇහෙන්නේ නැහැ. නමුත් පොහොට්ටු පක්ෂයේ නියෝජනය කරමින් බැසිල් රාජපක්ෂ මහතාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන පෙළේ සමාජිකයනුත් හමු වුණා පසුගිය සතියේදී. එතනදී මොනවද සාකච්ඡා වෙලා තිබුණේ සහ ප්‍රතිඵල මොනවද?
ඔව්, දැන් යම් ආකාරයකින් අවස්ථා කිහිපයකදී මේ කණ්ඩායම් දෙක හමු වුණා. නමුත් නිසි තීරණයක් ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් තමන් කණ්ඩායම් වල සමාජිකයන් පවා මාරු කරලා යම් තීරණාත්මක සාකච්ඡාවකට පැමිණෙන්න උත්සාහ කළා. පසුගිය අඟහරුවාද දවසේ තමයි විපක්ෂ නායක කාර්යාලයේදී මේ හමුව පැවැත්වුණේ. බැසිල් රාජපක්ෂ මහත්මයාත් කල්තියාම විපක්ෂ නායක කාර්යාලයේ පැමිණලා හිටියා මේ සාකච්ඡාව වෙනුවෙන්. ඒකට හේතුව මීට පෙර ඔහු මේ සාකච්ඡාව සඳහා සහභාගී වෙලා තිබුණේ නැහැ. මහින්ද අමරවීර මහත්මයා මේ සාකච්ඡාව ආරම්භ කරමින් කෙටි පැහැදිලි කිරීමක් කරලා කිව්වේ බැසිල් රාජපක්ෂ මහත්මයා මේ සාකච්ඡාවලට සහභාගී වෙච්ච ගැන තමන් සතුටු වෙනවා කියලා. ඉන් අනතුරු දෑසිරි ජයසේකර මැතිතුමා සාකච්ඡා ගැන යම් පැහැදිලි කිරීමක් කරලා තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශ්වයෙන් සඳහන් වෙලා තිබුණේ UNP-ට සහාය දෙන කිසිම අදහසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැහැ කියලා. නමුත් පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්ෂකයා කල්තියා නම් කිරීම එකඟ වෙන්න නොහැකි කාරණයක් කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් සඳහන් කරලා තිබුණා. බැසිල් රාජපක්ෂ මහත්මයා කියලා තිබුණේ ඒ ගැන ජනාධිපතිවරයා දැනුවත් කරලා තියෙන්නේ. ඒත් එක්කම බැසිල් රාජපක්ෂ මහත්මයා සඳහන් කරලා තියෙනවා ජනාධිපති ජයග්‍රහණය කරන්න, මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න අවශ්‍ය ඡන්ද ආදිය මේ සියල්ල සංඛ්‍යාලේඛනක් තමන් සතුව තියෙනවා කියලා ඒ සංඛ්‍යාලේඛනක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒත් එක්කම මහින්ද අමරවීර ඇමතිවරයා හිටපු ඇමතිවරයා යෝජනා තුනක් මෙහිදී ඉදිරිපත් කරලා තියෙනවා. එකක් තමයි අලුත් ආණ්ඩුවේ ඇමති දුර ගණන 30කට සීමා කරන්න, මේක විද්‍යාත්මක පදනමකින් සිද්ධ වෙන්න ඕන කියලා යෝජනා කරලා තියෙනවා. දෙවෙනි කාරණය තමයි මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම. තුන්වෙනි කාරණය ජාතික ප්‍රතිපත්තියක් සැකසීම කියන කාරණා. බැසිල් රාජපක්ෂ මහත්මයා මේදී සඳහන් කරලා තියෙන මේ යෝජනා වැදගත්. මේවා එකඟ වෙන්න බැරි දේවල් නෙමෙයි. අපිට ඕන මේ ගැන සාකච්ඡා කරලා එකඟතාවයකට එන්න පුළුවන් නම් ඒ සඳහා මඟ පාද ගන්න කියලා සඳහන් කරලා තිබුණා. කොමුණක් මේ කාරණා දැසිරි ජයසේකර මැතිතුමත් අනුමත කරලා තිබුණා. බැසිල් රාජපක්ෂ මහත්මයාත් පක්ෂ දෙකේම අනන්‍යතාවය රැකෙන විදිහට මේ කාරණා සඳහා එකඟ වීමේ වැදගත්කම සඳහන් කරලා තිබුණා. මේ නායකයෝ සාකච්ඡා කිරීමෙන් පස්සේ කණ්ඩායම් දෙකම එකඟ වෙලා තිබුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයයි හම්බ වෙලා මේ පිළිබඳව සාකච්ඡා කරොත් හොඳයි කියන අදහසට මේ කණ්ඩායම් දෙකම ඇවිල්ලා තිබුණා. කොමනස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින්ගේ යම් ඉල්ලීමක් තිබිලා තියෙනවා පොහොට්ටුව හැර වෙනත් ඡන්ද ලකුණක් යොදා ගැනීම සුදුසුයි කියලා. නමුත් බැසිල් රාජපක්ෂ මහත්මයාට එතරම් කැමැත්තක් දක්වලා නැහැ. ඔව් කියලා තිබුණේ පොහොට්ටුවේ වෙනස් කිරීමක් කරන්න මේ වෙලාවේ අපහසුයි කියලා. ජනාධිපතිතුමා වෙනුවෙන් මොනවද කෙරෙන්න ඕන කියලා බැසිල් රාජපක්ෂ මහත්මයා විමසලා තියෙනවා. ඒ වුණත් අමරවීර මහත්මයා හරි දයාසිරි ජයසේකර මහත්මයා හරි ඒ ගැන අදහසක් ඉදිරිපත් කරලා තිබුණේ නැහැ. කොමුණක් ප්‍රතිපත්ති මේ සංගතාවක් තමයි මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ කියලා මේ කණ්ඩායම් දෙකම සාකච්ඡා වෙලා තිබුණා. ඉතින් ජනාධිපතිතුමා පහුගිය කාලේ කටයුතු කරපු ආකාරය පිළිබඳව බැසිල් රාජපක්ෂ මහත්මයා තමන්ගේ ප්‍රසාදය පළ කරලා තිබුණා. විශේෂයෙන් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා යුදහාමුදා ප්‍රතිවරයා ලෙස පත් කිරීමට ගත්තු තීරණය, ඒත් එක්කම විදේශ ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට ජනාධිපතිතුමා ප්‍රතික්ෂේප කිරීම මෙවැනි කාරණා සාධනීය පියවරයන් කියලා බැසිල් රාජපක්ෂ මහත්මයා සඳහන් කරලා තිබුණා. ඒ අනුව කණ්ඩායම් දෙකේම නායකයින් දෙදෙනා හමු වීමේ බලාපොරොත්තු ඇතුව ඒ සාකච්ඡා අවසන් වෙලා තිබුණා. දිල්රුක්ෂි
හොඳයි. දැන් නායකයින් දෙදෙනා හමු වීමේ බලාපොරොත්තු වෙන්නේ ඒක අවසන් වුණා. ඊට පස්සේ නායකයින් දෙදෙනා හමු වුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වත්මන් විපක්ෂ නායකවරයා, පොහොට්ටු පක්ෂයේ නායකයා, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විදිහට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා. මේ හමුවේදී මොනවාද එකඟතාවලට පැමිණෙන කාරණා, එසේත් නැමැතිනම් විශේෂ අවධානයට ලක් වුණු කාරණා?
ඔව්, දැන් මේ සාකච්ඡා ඉවර වෙලා බැසිල් රාජපක්ෂ මහත්මයා කෙලින්ම ගිහිල්ලා තමන්ගේ මේ සාකච්ඡාවේ කරුණු හිටපු ජනාධිපතිතුමාට දැනුම් දීලා තිබුණා. දැන් මේ සාකච්ඡා වලින් පස්සේ මාධ්‍ය වේදිකාවෙන් මතු කරපු කාරණයක් තමයි කවදද මේ නායකින් දෙදෙනා හමුවන්නේ කියලා දින දාගත්තද කියලා මාධ්‍ය වේදිකාවෙන් විමසුවා. ඒ දිවසේ රාජපක්ෂ මහත්මයා කිව්වේ විශේෂ දින දාගැනීමක් නැහැ, ඕනනම් අදහවස වුණත් හම්බ වෙන්න පුළුවන් කියලා කිව්වා. වගේ ඉදිරිම රාත්‍රියේ මේ හමුව සිදු වුණා. බැසිල් රාජපක්ෂ මහත්මයා මේ සාකච්ඡා ඉවර වෙන අතරේ මහින්ද රාජපක්ෂ මහත්මයාට මේ සාකච්ඡාවල කරුණු දන්වලා ඔහු කියලා තිබුණා මේ ගැන ජනාධිපතිවරයා මුණ ගැහිලා සාකච්ඡා කරන එක හොඳයි කියලා. ඒත් එක්කම විපක්ෂ නායකවරයා මේ දවසේම බැසිල් රාජපක්ෂ මහත්මයාගේ දැනුවත් කිරීමෙන් පස්සේ විපක්ෂ නායක කාර්යාලයෙන් පිටත් වෙලා ගිහිල්ලා ජනාධිපතිතුමාගේ නිල නිවසට ගිහිල්ලා ජනාධිපතිතුමා හම්බ වෙලා තිබුණා. මේ කාරණා පිළිබඳව ජනාධිපතිවරයාත් ඒ වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම දැනුවත් කරලා තිබුණේ. කණ්ඩායම් දෙකම විශේෂයෙන්ම මේ විධායක ජනාධිපතිතුරේ අහෝසි කිරීම සඳහා අග්‍රාමාත්‍යතුමා අරගෙන ආපු යෝජනාව පිළිබඳව සාකච්ඡා කරලා තිබුණා. දෙදෙනාම එකඟ වෙලා තිබුණේ විධායක ජනාධිපතිතුරේ අහෝසි කිරීම ගැන එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වෙලා තිබුණු යෝජනාවට එකඟ වෙන්න බෑ කියලා. මහින්ද රාජපක්ෂ මහත්මයා කියලා තිබුණේ තමන්ටත් එක්සත් ජාතික පක්ෂයෙන් එවැනි යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් මේ වෙලාවේ ජනාධිපතිතුරේ අහෝසි කිරීම සුදුසු කාරණයක් නෙමෙයි. එහෙම කියද්දි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් ඒ අදහස මේදලා කියලා තිබුණේ මේ වෙලාවේ ඕක කරලා රට අනතුරකට පත් කරන්න බෑ. ඒ අනුව දෙන්නම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ තීරණයට එකඟ නොවි සාකච්ඡා අවසන් කරන්න බලාපොරොත්තු වෙලා තිබුණා. පැයක පමණ කාලයක් තමයි මේ හමුව පැවැත්විලා තිබුණේ. දිලුක්ෂේ,
ඔව්, දැන් මේ පසුගිය සතියේදී ප්‍රධාන පෙළේ හමු කිහිපයක් තිබුණා කියලා කිව්වනේ. එතනින් තවත් ප්‍රධාන පෙළේ හමුවක් බවට පත් වෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොහොට්ටු පක්ෂයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා විදිහට මේ වෙනකොට නම් කරලා තියෙන හිටපු ආරක්ෂක ලේකම්වරයා ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැත්වුණු සාකච්ඡාව. අපි දැන් විවිධ ස්වරූපෙන් දකිනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් යම් කිසිවු උත්සාහයක් ගන්නවා ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකවරයා බවට පත් කරගැනීමේ යම් උත්සාහයක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අතර යම් එකඟතාවකට පැමිණීමේ අරමුණක් මූලික කරගෙන. දැන් මේ හමුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා යම් කිසි පොරොන්දු වලට එළමිලා තිබුණාද, නැත්නම් ප්‍රතිඵල විදිහට යම් කිසි දෙයක් එළියට ආවද මේ සාකච්ඡාවෙන්?
ඔව්, මේ සාකච්ඡාවේදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හම්බ වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් කියලා තිබුණේ UNP-ට ඉරෙහි ගමනකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහාය දෙන්න සූදානම්. මෙහිදී වැදගත් වන්නේ ප්‍රතිපත්තිමය කාරණා කියලා දයාසිරි ජයසේකර මහත්මයා සඳහන් කරලා තිබුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් එහිදී කියලා තිබුණේ තමනුත් ඉන්නේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් ඔස්සේ කටයුතු කරන අදහසක. ඒ හින්දා ඉදිරි ආණ්ඩුවකදී ඇමති ධූර ගාන 30කට සීමා කිරීම, ඒත් එක්කම මේ විෂය පතයන් විද්‍යාත්මකව බෙදා දීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ආදී කරුණු ගැන මහින්ද අමරවීර හිටපු ඇමතිවරයාට පැහැදිලි කිරීමක් කරලා තිබුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් එහිදී සඳහන් කරලා තිබුණා ඒ සම්බන්ධයෙන් තමන්ටත් ගැටලුවක් නැහැ කියලා. පැය දෙකක පමණ කාලයක් මේ සාකච්ඡා පැවැත්විලා තිබුණා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර. ඔවුන් කණ්ඩායම් දෙක විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ සාකච්ඡාවලට සහභාගී වුණු පළමු අවස්ථාව එකක් විශේෂ කාරණයක්. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙනාපු යෝජනාවලට මූලික වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමන්ගේ විරුද්ධත්වයක් නැති බව සඳහන් කරලා තිබුණා.
පසුගිය සතියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වෙලා තිබුණා. එහිදී යම් විශේෂිත තීන්දුව තීරණ කිහිපයකටත් එළඹිලා තිබුණා. ඒ පිළිබඳවත් සාකච්ඡා කිරීම වැදගත්. මනෝජ්, අපිට මොනවද විශේෂිත තීන්දුව තීරණ විදිහට වාර්තා වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ රැස්වීමේදී?
ඔව්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පහුගිය සඳුදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වෙලා තිබුණා. කොමුණත් පාක්ෂිකයන් සඳහා යම් රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට අවධානයක් යොමු වෙලා තිබුණා. ඒ පිළිබඳව මුලින් සාකච්ඡා කරලා ඒ සාකච්ඡාවේ පස්සේ දේශපාලන කාරණා පිළිබඳව අවධානය යොමු වෙලා තිබුණා. පළාත් පාලන ආයතනවල විනය කඩ කරපු මන්ත්‍රීවරුන්ගෙන විනය පරීක්ෂණ කටයුතු දිගටම කරගෙන යන්න පක්ෂයේ මහලේකම් දෑසිරි ජයසේකර මහත්මයා යෝජනා කරලා තිබුණා. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙසු කණ්ඩායම විමසලා තිබුණේ පොහොට්ටුවට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගැන පියවරක් නොගන්නේයිද කියන කාරණය. ඒ අනුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වෙලා පොහොට්ටුවටයි වෙනත් දේශපාලන පක්ෂවලටයි එකතු වුණු මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගන්න යෝජනා වෙලා තිබුණා. මේ යෝජනාව අරගෙන ඇවිත් තිබුණේ වයඹ ආණ්ඩු කාර්යපේෂල ජයරත්න. මේ යෝජනාව ස්ථිර කරලා තිබුණේ ඌව මහ ඇමති චාම්පර සම්පත්. ඒත් එක්කම පක්ෂයේ තනතුරු කිහිපයක වෙනස්කම් මෙහිදී සිද්ධ වෙලා තිබුණා. භාණ්ඩාගාරික දුරේ දැරුවේ එස්.පී. දිසානායක මන්ත්‍රීවරයා, ඔහු ඉවත් කරලා සන්ත අලගියවන්න මන්ත්‍රීවරයා මේ දුරේට පත් කරන්න යෝජනා කරලා තිබුණා. ඒත් එක්කම මාධ්‍ය ප්‍රකාශකවරයා විදිහට කටයුතු කරපු මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා ඉවත් කරලා එවිනොට වීර කුමාර දිසානායක මහත්මයා පත් කරන්න තීරණය කරලා තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්වරයෙක් වුණු රෝහණ ලක්ෂ්මන් ප්‍රියදාස පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙකු ලෙස පත් කරන්න තීරණය කරලා තිබුණා. ඒත් එක්කම උතුරු මැද පළාත් ආණ්ඩු කර සරත් ඒකනායක පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්වරයා විදිහට පත් කරන්න මධ්‍යම කාරක සභාව අනුමැතිය හම්බ වෙලා තිබුණා. ඉතින් ඒත් එක්කම පක්ෂයේ 68 වෙනි සංවත්සරය සැමරීමත් මෙහිදී සාකච්ඡා වෙච්ච කරුණක්. ඒ අනුව හෙට දිනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සංවත්සරය දීලා තිබෙනවා. හෙට දවසේ සුගතදාස ක්‍රීඩාංගණයේ ඉතාමත් උත්කර්ෂවත් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වෙනි සමරුව පවත්වන්න යෝජනා වෙලා තිබුණා.
දැන් අපි මේ වෙනකන් සාකච්ඡා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, මේ වගේ පක්ෂ හරහා සිදුවුණු නායක කාරකාදීන්ගේ හමුවීම් සහ සන්ධානගත වීම් පිළිබඳව සිදුවුණු සාකච්ඡා පිළිබඳවයි. දැන් අපි යොමුයමු එක්සත් ජාතික පක්ෂය දිහාවට. එක්සත් ජාතික පක්ෂයත් යම් කිසි උත්සාහයක සිටියා මේ සන්ධානගත වීම සඳහා. තාමත් ඒ පිළිබඳව වන සාකච්ඡා පැවැත්වෙනවා. ඔබට මතක ඇති අපි මීට කලින් මේ සාකච්ඡා වාරයේ තුලදීම සාකච්ඡාවට ලක් කළා එක්සත් ජාතික පක්ෂය ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් පොදු සන්ධානයක් විදිහට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරමින් මේ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ සූදානමක් තියෙනවා කියලා. හැබැයි තාමත් මේ සන්ධානගත වීම සඳහා තියෙන සාකච්ඡා පැවැත්වෙමින් තියෙන නිසා මේ සම්බන්ධව වන නිශ්චිත තොරතුරක් අපිට වාර්තා වෙන්නේ නැහැ. නමුත් සිදුවන සාකච්ඡා වාර පිළිබඳව යම් යම් තොරතුරු වාර්තා වෙමින් තියෙනවා. අපි කැමැති මනෝජ් මේ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ජනාධිපතිවරණ සූදානම සහ මේ සන්ධානගත වීම සඳහා පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රතිඵල, මේ වෙනකන් තියෙන ප්‍රතිඵල පිළිබඳවත් මීළඟට දැනගන්න ඔබෙන්.
ඔව්, දැන් සජිත් පිල මේ සන්ධානය ගොඩනගන්න කලින් ජනාධිපතිතුමා අපේක්ෂකත්වය නම් කරන්න කියලා ඉල්ලීමක් කළත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය සහ එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්ෂ මේ සන්ධානය ගොඩනැගීම සඳහා තරම් විරෝධතාවක් දක්වලා තිබුණේ නැහැ. පහුගිය 27 වෙනිදා මේ සඳහා පක්ෂ නායකයින් හමු වෙලා තිබුණ එක්සත් ජාතික පෙරමුණේ. ඒ අනුව අලුත් සන්ධානය ගොඩනගන්න අවශ්‍ය ව්‍යවස්ථාවට එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ අනුමැතිය ලබා දීලා තිබෙනවා. මේ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා සහ සන්ධානයේ ලේකම්වරයා එක්සත් ජාතික පක්ෂය විසින් නම් කරන්න ඕන කියලා මේ ව්‍යවස්ථාව ඇතුළත් වුණා. මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ නොවන කෙනෙකුට මේ සඳහන්ේ ලේකම් දුරය ලබා දිය යුතුයි කියන ව්‍යවස්ථා මේ කාරණයක් සම්බන්ධයෙන් තමයි මේ මත ගැටුම් ඇති වෙලා තිබුණේ. නමුත් දැන් මේ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. කොහොම වුණත් මේ ලේකම්වරයා සහ ජනාධිපති අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂය නම් කරන අයට මේ දෙන්නව එක්සත් ජාතික පක්ෂය ඇතුළේ නම් කරලා ඒ අයට එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ අනුමැතිය හිමි වෙන්න ඕන කියලා ව්‍යවස්ථාවේ අලුතෙන් සඳහන් කරලා තියෙනවා කියලා වාර්තා වුණා. මේ එකඟතාවලට පැමිණීමෙන් පස්සේ මාධ්‍යයට අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහත්මයා, ලක්ෂ්මන් කිරියල්ල මහත්මයා මෙවැනි අය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණේ ඒදී ඔවුන්ගේ විරෝධත්වයක් පළ කරලා තිබුණේ. ඒ අනුව ඉදිරියේදී සඳහනේ ගොඩනැගෙන්නේ නියමිතයි. මේ සඳහනය දැන් අද දවසේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මාලදිව වෙන බලා පිටත්ව යනවා. ඊට කලින් මේ සඳහනේ ගොඩනගාවේ කියන විශ්වාසයක් තිබුණා. නමුත් ඒ මේ සඳහා වන ව්‍යවස්ථා කෙටුම්පත මේ වෙනකොට සකස් කරලා අවසන් වෙලා තියෙනවා. නමුත් අග්‍රාමාත්‍යවරයා මාලදිවෙන් සංචාරයෙන් පස්සේ ලංකාවට ඇවිල්ලා මේ සඳහන් පිටුම සම්බන්ධයෙන් කවුරුටත් කටයුතු කරාවි කියලා තමයි විශ්වාස කරන්නේ. ඒ අතරේ පක්ෂයේ සමාජිකයන් කීප දෙනෙකුට විනය පීවර ගන්න එක්සත් ජාතික පක්ෂය තීරණය කරලා තියෙනවා. අදිත්ත රේරා සහ සුජීව සේනසිංහ කියන රාජ්‍ය නොවන අමාත්‍යවරුන් පෙරහිව පක්ෂයේ විනය කඩ කරා කියලා තීරණ ගන්න උත්සාහ කළා. මේ සම්බන්ධයෙන් අදහස් විමසද්දී සුජීව සේනසිංහ ඇමතිවරයා සඳහන් කළේ එහෙම කොහොමද පක්ෂ අපිට ඒ විනය පීවර ගන්න තාම රතන හම්දුරන්ට එරෙහිවත් විනය පීවර අරගෙන නැහැනි කියලා. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක වෙලා තිබුණා. විශේෂයෙන් පූජ්‍ය අතුරුලේ රතන හාමුදුරුවෝ වගේම ආචාර්ය විජයදාස රාජපක්ෂට එරෙහිවත් විනය පීවර ගන්න එක්සත් ජාතික පක්ෂය තීරණය කරලා තියෙනවා. පක්ෂයේ නීති ලේකම් නිශ්ශංක නානායක්කාර කිව්වේ පක්ෂයේ විනය උල්ලංඝන කිරීමෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් නොවුන්ට එරෙහි විනය පීවර ගන්නවා. නිදහසට කරුණු විමසලා තමන්ට ලිපි යොමු කරනවා. දින හතක් ඇතුළත ඊට පිළිතුරු ලබා දෙන්න එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු විදිහට ඔවුන් බැඳිලා ඉන්නවා. මේ කාලය ඇතුළේ නිදහසට කරුණු දැක්වීමක් සිදු කරේ නැත්නම් මේ අයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුර වුණත් අහෝසි කරන්න පුළුවන් කියලා තමයි එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම්වරයා සඳහන් කරේ. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් අතුරු රතන හිමියන් මාධ්‍යට අදහසක් වමින් කියලා තිබුණේ තමන් වහන්සේට එහෙම දැනුම් දීමක් සිද්ධ වෙලා නැහැ කියලා. අපි බලමු මොනවද එහිදි සිදුවන්නේ කියලා. එක්සත් ජාතික පක්ෂයේම ඇතැම් අය සුජීව සේනසිංහ සහ අජිත් ප්‍රීතරා කියන රාජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් කතා කරලා තිබුණා. ඒදී ඔවුන් කියලා තිබුණේ එහෙම විනය උල්ලංඝනය කිරීමක්, පක්ෂයේ විනය කැඩීමක් මේ කැබිනට් නොවන අමාත්‍යවරු සිද්ධ කළා නෑ කියලා තමයි ඔවුන්ගේ අදහස වුණේ. ඉතින් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග මොනවද කියලා මේ අයි නිදහසට කරුණු දැක්වීමෙන් පස්සේ අපිට බලන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම දැන් සජිත් එනවා රැලි මාලාවක් එක්සත් ජාතික පක්ෂය කරගෙන යනවා. මේක රැලි දෙකක් පැවැත්වුණා. පළවෙනි එක බදුල්ලේ, දෙවෙනි රැලිය පහුගිය 23 වෙනිදා මාතරදී පැවැත්ුණේ. තුන්වෙනි රැලිය කුරුණෑගලදී මේ මාසේ 6 වෙනිදා පවත්වන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ සජිත් එනවා ජන රැලි මාලාවේ තුන්වන රැලිය පක්ෂ අභ්‍යන්තරයෙන්ම මීට යම් විරෝධතාවන් මතුවීම නිසා මේක නොපවත්වයිද වගේ අදහස් තිබුණා. නමුත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන අශෝක් අබේසිංහ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරලා තිබුණේ කිසි හේතුවක් නිසා මේ රැලිය පැවැත්වීම ඔවුන් නතර කරන්නේ නැහැ කියලා සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම දැන් සහිත් ප්‍රේමදාස මහත්මයාට සහයෝගය දක්වන අමාත්‍යවරුන්ගේ අමාත්‍ය තනතුරු වල විෂයන් වෙනස් කිරීමේ යම් උත්සාහයකුත් තියෙනවා කියලා වාර්තා වෙනවා. මේ පිළිබඳව යම් ආකාරයකින් අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ නිලියම් කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගත යුත්තේ ජනාධිපතිවරයා. ඊට එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු වන ආකාරයේ යහපත් ප්‍රතිචාරයක් තාම ලැබිලා නැහැ කියලා තමයි අපිට වාර්තා වෙන්නේ.
හොඳ, දැන් අපි මෙහිදී විමසා බලමු එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් විවිධ පුද්ගලයින් මේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව පක්ෂ අභ්‍යන්තරයේ තියෙන කතාබහ පිළිබඳව යම් අනාවරණයක් සිදු කරන ආකාරයෙන් සිදු කරපු ප්‍රකාශ කිහිපයක් පිළිබඳව එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ වෙලා සිටින ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගණේෂන් මහතානම් යම් කිසි ඉඟියක් ලබා දුන්න මේ වෙනකොටත් තෝරලා හමාරයි. නමුත් ඒක අගමැතිවරයා විසින්ම ප්‍රකාශයට පත් කිරීමට තියෙන නිසා ඒ ප්‍රමාද වෙමින් තියෙන වගක්.
අපච්චි කවුද කියන්නේ සම්බන්ධව අපි සාකච්ඡා කළා අවරයි. නම දන්නවා, මට දන්නවා. නමුත් මට කියන්න බෑ. නගමතුම මාලදිවෙන යනවා. ගිහලා ආවන් පසුව අපි ඉඳලා පාටි වෙලා නිලවසෙන් අපි අපච්චි කවුද කියන නම නම් කරනවා.
ඔව්, දැන් එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා විශාල සහයෝගයක් ලබා දෙනවා සජිත් ප්‍රේමදාස මහතාට. ඔහුගේ අදහස වෙනස් මේකක්.
ආයි දෙපාරක් සැක හිතන්න එපා. සජිත් මැතිතුමාට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය ලැබෙනවා. මේ ජනාධිපති වරණය ජයග්‍රහණය කරනවා කියන කාරණය මම කියන්න කැමතියි.
ඔහු නිරන්තරයෙන්ම පෙනී සිටින සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් එතකොට එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ වෙලා සිටින ජාතික හෙළරුමේ පක්ෂේ නායක පාටලී චම්පක රණවේකනම් යම් ආන්දෝලනාත්මක අදහසක් ප්‍රකාශ කළා. මෙහිදී දැන් පවුලේ කට්ටියක් එකතු වෙලා තේබිබී ගන්න තීරණයක් නෙමෙයි මේක, යම් කිසි වූ විධිමත් ක්‍රමෝපායකට අනුව ගන්න තීරණයක් ඉදිරියේදී සම්බන්ධයෙන් දැනගන්නට ලැබේවි කියලා.
මොනවා වුණත් පවුලක් උදේ තේපැන් සංග්‍රහයද එක්කහු වෙලා රටේ ඉරණම තීරණය කරනවට වඩා දැන උගත් බහුතර පිරිසක් විසින් තීරණ තීන්දු ගන්න එක රටේ ජනතාවට අනාගතයටත් හොඳයි.
දැන් එතකොට කබීර් හර්ෂීම් අමාත්‍යවරයා ඉඟියක් පළ කළා. මනෝජ් ඔබ සඳහන් කරපු ආකාරයට අගමැතිවරයාගේ මාලදිවයින් සංචාරයෙන් පස්සේ බොහෝ දුරට මේ ප්‍රකාශ කිරීම සිදු වෙයි කියලා.
අපි නැවත හමු වෙනවා තව දින 3-4කින්. එතනදී ගරු අග්‍රාමාත්‍යතුමාත් ප්‍රකාශ කරා එදාට දිනන්න පුළුවන් ජනාධිපති අපේක්ෂයා කවුරු හෝ වේවා ඒ පුද්ගලයා තෝරා ගැනීම සඳහා තීරණයක් ගමු කියලා තමයි යෝජනා කරේ.
දැන් මේ සියලු දේශපාලනික කතාන්තර අතරතුරේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සිදු කරපු එක්තරා ප්‍රකාශයක් පිළිබඳව මගේ වැඩි අවධානය යොමු වෙනවා. මොකද අපි දන්නවා දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැත්තෙන් මේ දේශපාලනික ක්‍රියාකාරීන් විදිහට ඉදිරියේම සිටින ප්‍රධාන පෙළේ පුද්ගලයන් කිහිප දෙනෙකු ඇමරිකානු පුරවැසි භාවයේ ලත් පුද්ගලයන් මේ සම්බන්ධව පසුගිය කාලවක වානුවේදී ශ්‍රී ලංකාවෙත් විශාල වශයෙන් කතාබහට ලක් වුණා. මේ ඇමරිකානු පුරවැසින් ඇයි ශ්‍රී ලාංකීය දේශපාලනයට මෙතරම් මැදිහත් වීමක් සිදු කරන්නේ ඔවුන් ඇමරිකානු පුරවැසියෙන්? යම් කිසි ඇමරිකානු බලපෑමක් මොවුන්ගෙන් නැති වෙන්නටත් පුළුවන් කියලා පැසිල් රාජපක්ෂ, ගෝටාබේ රාජපක්ෂ අතරින් ප්‍රමුඛයෙන් සිටිනවා. දැන් ගෝටාබේ රාජපක්ෂ මහතානන් නිවේදනය කළා තියෙන ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කළා තියෙනවා කියලා. හැබැයි බැසිල් රාජපක්ෂ මහතා පිළිබඳවත් ගෝටාබේ රාජපක්ෂ මහතාගේ පවුලේ අනිකුත් සමාජිකයන් තාමත් ඇමරිකානු පුරවැසි භාවය ලත් පුද්ගලයන් නිසා තාමත් මේ කතාබහේ යම් යම් කසුකුසු තියෙනවා. දැන් මේකට පුංචි ගින්නක් ඇවිලුණා නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මේ කතාබහෙන්. මම කැමති ඊළඟට මනෝජ් ඒ සම්බන්ධව පුළුල්ව මේ වෙනකොට සාකච්ඡා වෙන කරුණු පිළිබඳව ඔබෙන් මීළඟට විමසා සිටින්නට. මේ ප්‍රකාශය හරහා කුමක්ද ගම්මෙවන්නේ, මොනමගේ අවධානයක්ද ඒ පිළිබඳව තියෙන්නේ කියන කාරණත් ඔබෙන් දැනගන්න.
ඔව්, දැන් ලෝක බලපෙරළියේ යම් ආකාරයකින් තීරණාත්මක සාධකයක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙන ආකාරය ගැන තමයි ඇතැම් විග්‍රහයන්ගෙන් අපිට දැනගන්න ලැබෙන්නේ. එක කඳවුරක් චීනය උත්සාහ කරනවා ශ්‍රී ලංකාව තමන්ට වාසිදායක ලෙස හසුරවන්න, අනෙක් පැත්තෙන් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් උත්සාහ කරනවා එහෙම වාසිදායක අයුරින් හසුරවා ගන්න. නමුත් මහින්ද රාජපක්ෂ පාලන සමයේදී චීන ආධිපත්‍යයට ශ්‍රී ලංකාව නතු වෙනවා කියන චෝදනාවක් තිබුණා. වර්තමාන ආණ්ඩුවට ඇමරිකානු ඉල්ලීම් වලට නතු වෙමින් ශ්‍රී ලංකාව කටයුතු කරනවා කියලා චෝදනාවක් තිබුණා. ඒ අනුව මහින්ද රාජපක්ෂ පාලන සමයක් ආයමත් ඇති වුණොත් චීනය සමග සම්බන්ධතා පවත්වයි කියන අදහසට ප්‍රතිවිරුද්ධ අදහසක් කරුණු සමග ගෙනහැර දක්වන්න ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය නලින් ජයතිස්ස මන්ත්‍රීවරයා පසුගිය සතියේ කටයුතු කළා. ඔහුගේ අදහස් දැක්වීමට අනුව මුලින්ම ඇමරිකාවත් එක්ක සෝෆා ගිවිසුමක් ශ්‍රී ලංකාව අත්සන් කරන්නේ 1995 අවුරුද්දේ. ඒ GLP රිස් විදේශ අමාත්‍යවරයා විදිහට කටයුතු කරන කාලේ නලින් ජයතිස්ස මන්ත්‍රීවරයාගේ චෝදනාවට අනුව CIA පඩිගන්නවා කියපු ලයිස්තුවේ GLP රිස් එවකට විදේශ කටයුතු ඇමතිවරයක් හිටියා කියලා චෝදනා තිබුණා කියලා නලින් ජයතිස්ස මන්ත්‍රීවරයා සඳහන් කරනවා. එතකොට ඔහුට ඇමරිකාවත් එක්ක යම් සම්බන්ධයක් තියෙනවා. ඔහු පොහොට්ටුවේ සභාපතිවරයා. ඊට පස්සේ බැසිල් රාජපක්ෂ මහත්මයා තමයි පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා. ඔහු තාමත් ඇමරිකානු පුරවැසියේ ඇමරිකානු පුරවැසි භාවය අත්හරින්නවත් ඔහු තාමත් තීරණය කරලා නැහැ. එතකොට බැසිල් රාජපක්ෂ මහත්මයා ඇමරිකානු පුරවැසියේ. ගෝටාබේ රාජපක්ෂ මහත්මයා ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කරගත්තා කියලා කිව්වේ ඔහු ඇමරිකානු පුරවැසි භාවයක් ලැබලා තිබුණු නිසා. නමුත් තවමත් ගෝටාබේ රාජපක්ෂ මහත්මයාගේ බිරිඳ හෝ දරුවන් ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කරගෙන නැහැ. එතකොට ඔහුත් ඇමරිකානු පුරවැසියන්. ඔවුනුත් ඇමරිකානු පුරවැසියන්. ඒත් එක්කම මහින්ද රාජපක්ෂ මහත්මයා ගෝටාබේ රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාව ජනාධිපති අපේක්ෂකයා විදිහට නම් කරන දවසේදී මේ ආසියාවේ අපේ කලාපය බහර වැඩ බලන ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය මහින්ද රාජපක්ෂ මහත්මයාවත් එරිල්ල හම්බ වුණා. මේ කරුණුත් එක්ක නලින් ජයතිස්ස මන්ත්‍රීවරයා ගොනු කළේ ඒ කියන්නේ චීනය දෙසට විවිධ රටවල බලේ හුවමාරු වෙන්න උත්සාහ කරද්දී ඇමරිකාව කුමන හෝ උත්සාහයක් ගන්නවා එයින් තමන්ට වාසියක් අත් කරගන්න. එහෙනම් මේ වෙලාවේ පොහොට්ටුව හරහා ඇමරිකානු උත්සාහයන්, ඇමරිකානු අතපෙවීම්, ඇමරිකානු මැදිහත් වීම සිද්ධ වෙන්න පුළුවන් කියන කාරණය මතු කරලා ගත්තා. ඒකට හේතුව බොහෝ දෙනෙක් ඇමරිකානු පුරවැසියන් සහ GLP රිස් හිටපු විදේශ ඇමතිවරයාට තිබුණු චෝදනාවකුත් පදනම් කරගෙන ඒක වෙනත් ස්වරූපයක විග්‍රහයක් නිසා, කරුණු වාර්තා කිරීමක් නිසා ඒ පිළිබඳවත් යම් අවධානයක් තිබුණු බව මතක් කරන්න අවශ්‍යයි. දිලෘක්ෂේ.
හොඳයි, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතාගේ කතාබහෙන් යම් කිසි වූ තර්කණයක් ඔහු ගොඩනගනවා. ඒ තුළින් දේශපාලන ශේත්‍රයේ ඇතිවන අවධානය පිළිබඳව අපිට තවදුරටත් කරුණු වාර්තා වෙනවා නම් එයත් අපි ඉදිරිපත් කරන්නට ඉදිරි සතිවලදී සූදානම්. තවත් විශේෂිත කාරණාවක් කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. පැවති LTT සංවිධානය නැවතත් බලාත්මක කිරීමේ උත්සාහයක් තියෙනවා යන්නට කරුණු හෙළිදරව්වමින් පවතිනවා මේ වෙනකොට, විශේෂයෙන්ම පුද්ගල අත්අඩංගුවට ගැනීම සහ අවියායුධ සොයා ගැනීම හරහා. මේ සම්බන්ධවත් මේ වෙනකොට ශ්‍රී ලංකාවේ නීතිමය පැත්තෙන් ඒ වගේම ආරක්ෂකංශයෙන් ලැබෙන තොරතුරුත් එකතු කර ගැනීම වටිනවා මේ සාකච්ඡාවේ අවසාන කාරණාව විදිහට. අපි කැමති සවිස්තර තොරතුරු ඔබෙන් දැනගන්න මේ සම්බන්ධයෙන්.
ඔව්, දැන් පසුගිය කාල සීමාවේ LTT සංවිධානයේ යම් ආකාරයකින් ශක්තිමත් වෙනවාද කියන කාරණා සම්බන්ධයෙන්, එතකොට විදෙස්ගත කොටි සමාජිකයින්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු වාර්තා වෙමින් තිබෙද්දී මේ පිළිබඳව තමන් සතු තොරතුරු තවදුරටත් විශ්ලේෂණය කරන්න රටේ බුද්ධි ආයතන පියවර අරගෙන තිබෙනවා. ඒ අනුව අපි දැක්කා පැතිදී දිනවල පැලේ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විදිහට කටයුතු කරපු සින්නයා සිවරුබ්බන් ඔහු ගැන මතුවෙච්ච සැකයක් මත ඔහුව අත්අඩංගුවට ගන්නවා.
එතකොට ඔහු පිළිබඳ සෑබැලීමේදී තොරතුරු එනාගරිලා තිබුණා.
මේ වෛද්‍යවරයා, අධිකරණ වෛද්‍යවරයා හිටපු LTT නායක ප්‍රභාකරන්ගේ පෞද්ගලික වෛද්‍යවරයා විදිහට කටයුතු කරපු කෙනෙක්. ඒත් එක්කම ඔහු උසස් පෙළ විභාගයෙන් පස්සේ මඩකළුව ප්‍රදේශයට ගිහිල්ලා LTT ප්‍රස්තවාදීන් එක්ක සම්බන්ධ වෙලා ඔවුන් එක්ක පුහුණුව ලබලා පස්සේ වෙළුපිල්ලේ ප්‍රභාකරන් විසින් යාපනයේ විශ්වවිද්‍යාලයට ඔහු ඇතුළත් කිරීමෙන් පස්සේ වෛද්‍ය උපාධිය ලබලා වෛද්‍යවරයෙක් බවට පත්වෙච්ච කෙනෙක් කියලා. ඉතින් මේ සිවිල් පිළිබඳව තොරතුරු විමර්ශනය කරද්දී ලැබුණු තොරතුරු පිළිබඳව අවධානය යොමු කරද්දී විශේෂයෙන් බුද්ධි අංශවල ඇස යොමු වෙලා තිබුණා. ස්විස් කොටි ජාලය ඇතුළු විදේශගත කොටි ත්‍රස්තවාදීන් එක්ක සම්බන්ධතා පවත්වලා මෙවන විට ඉන්දියාවේ රැඳිලා ඉන්න සිරංජි මාස්ටර්ගේ සැලසුම් එක්ක LTTA ආයත ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙලක් තියෙනවා. මේකේ මහමුලකරු විදිහට කටයුතු කරමින් ඉන්නේ පළේ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයා සිවරූපන් කියලා එහෙම විමර්ශනයක් කරගෙන තිබුණා. ඒත් එක්කම මේ විමර්ශනවල ප්‍රතිඵල විදිහට ඔහු සතුව තිබිච්චි සංගවල තිබිච්චි ආයුධ ප්‍රමාණයක් සොයාගන්න සමත් වෙනව පහුගිය 27 වෙනිදා. ඒ පළේ කරණ්ඩිය ප්‍රදේශයේ වලදමා තිබිලා තමයි මේ ආයුධ සොයාගන්නේ. ඒකේ 47 වර්ගයේ ස්වයංක්‍රීය ගිනිඅවියක්, ඒ ගිනිඅවියට යොදන මැගසින් දෙකක්, ඊවොන් 120ක්, අත් බෝම්බ 11ක්, ඒත් එක්කම අධිබල තිබු පුරණද්‍රව්‍ය කිලෝ 10ක් මේ වගේ ප්‍රමාණයක් අත්අඩංගුවට අරගන්නවා. ඒත් එක්කම ඔහු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු වෙනවා. යම් මේකින් ඉදිරි වැටිවරණයකදී යහපාලන රජයෙන් බලහේ කිලිහි කියොත් ඒ අනුව තමන්ගේ සැලසුම් කඩාවැටෙන නිසා ඊට අභියෝගයක් වන අය ඝාතනය කිරීමේ ඩයස්පෝරාවේ තීරණයක් තිබුණා. ඒ සඳහා සිවරූබන් රාදා බලකායේ සමාජිකයින් ලවා ප්‍රභූ ඝාතනයකටත් සූදානම් වෙනවා කියලා තොරතුරු වාර්තා වෙලා තිබුණා. ඒ අනුව තමයි කියුනේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ යම් සූදානමක් තිබුණා කියලා මේ තොරතුරු වාර්තා වුණා කියලා කරුණු පසුගිය සතියේ මාධ්‍ය අනාවරණය කළා. නමුත් එහෙම අනාවරණය කිරීමක් සිවරූබන් වෛද්‍යවරයා කරේ නැහැ කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිල නිවේදනයකුත් නිකුත් කරලා තිබුණා. කොමුණක් මෙහෙම කසුකුසුවක් මාධ්‍ය අතරේ වාර්තා වුණා. ඒත් එක්කම මේ සින්නයා සිවරූපන් වෛද්‍යවරයා තමන් රෝහලේ රැකියාව කරන අතරතුර තමන්ගේ සැලසුම් ක්‍රියාත්මක කරමින් ඉඳලා තියෙනවා. මේ සඳහා ඔහුට සේවය කරපු පුද්ගලයන් කීප දෙනෙකුගේ නම් හෙළි කරලා තියෙනවා කියලාත් වාර්තා වුණා. සින්නමණි කනේශ්වරන්, ඒත් එක්කම ඉරක්තිනම් ක්‍රිෂ්ණරාසා, මෝහන සුන්දර් සින්නතුරේ, ඒත් එක්කම විනයගමූර්ති නෙජිලන්ට් කියලා පුද්ගලයන් කීප දෙනෙකුගේ නම් අනාවරණය කිරීමත් එක්ක ඒ අය අත්අඩංගුවට ගන්නත් කටයුතු සිද්ධ කරලා තියෙනවා. දැන් මේ කණ්ඩායම සහ සින්නයා සිවරූපන් වෛද්‍යවරයා පොලිස් අත්අඩංගුවේ පසුවන්නේ. ඉදිරියේදීත් ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කරයි. එහිදී යම් තොරතුරක් හෙළිවුණොත් මේ තොරතුරුත් අපි වාර්තා කරන්න සූදානමින් ඉන්න බවත් සඳහන් කරන්න ඕනේ. දිලෘක්ෂි
ස්තුතිවන්ත වෙනවා මනෝජ්. මේ සතිය තුළදීත් ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික කාරණා සහ නිකුත් ප්‍රමුඛයන් වාර්තාවන ප්‍රවෘත්තිමය වැදගත්කමකින් යුක්ත කාරණා අපිට හෙළිදරව් කිරීමට සම්බන්ධ වීම පිළිබඳව බොහොම ස්තුති. අපි එමනම් ලබන සතියේ නැවතත් ඔබව හමු වෙනවා. ආයිබෝවන්.
ආයිබෝවන්. බොහොම ස්තුති දිලෘක්ෂි.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.